ඇන්තනි චාල්ස් ලින්ටන් බ්ලෑකිවම කිසිීම හැඟීමක් එන්නේ නෑ. පුදුමයි. නම් හතරකින් දෙන හැඟීමට වඩා නම් දෙකක් වුණහම පුදුම විදියට දැනෙනවා. ඇන්තනි චාල්ස් ලින්ටන් බ්ලෑ කියන්නේ නැතුව දන්න විදියට ටෝනි බ්ලෑ කියමු. 1997 ඉඳලා 2007 වෙනතුරු මහා බ්‍රිතාන්‍යයේ අගමැති වුණු, 1994 ඉඳලා 2007 වෙනතුරු එංගලන්තේ ලේබර් පාටි නායකයා වුණු ටෝනි බ්ලෑ. 1997 මහා මැතිවරණේ ආසන 418ක් දිනවල ලේබර් පාටිය ලැබූ, අදටත් වැඩිම විශිෂ්ටතම ජයග්‍රහණය ගෙන ආපු ටෝනි බ්ලෑ. අවුරුදු 56දී නොපැතු මොහොතක එවක බ්‍රිතාන්‍ය අගමැති ජෝන් ස්මිත්ගේ 1994 අකල් මරණයෙන් ලේබර් පක්ෂනායකය අහිමිවීමෙන් මේ දෙතන තුරුවලම අඩුව පිරිමැසූ ටෝනි බ්ලෑ. ටෝනි බ්ලෑට ඕනෑ වුණේ නව ලේබර් පාටි සංකල්පයක්. සමාජවාදය ගැන තිබුණු බමුණු එංගලන්ත මතය වෙනස් කරලා නව අර්ථකථනයක් මේ දර්ශනයට ලබා දෙන්න ටෝනි බ්ලෑට ඕනෑ වුණා. ඔහුට අනුව එය හුදු සෝෂලිසම් නෙමේ, සෝෂල් ඉසම් එකක්, නව දර්ශනයක්, දහමක්. රටේ ඉපදෙන හැම මිනිහෙකුටම සම අයිතිය ඇතුව ජීවත්වීමේ ශිෂ්ටත්වය ගැන බ්ලෑ සපත වුණා ජනතාවට. හැම කෙනෙකුටම සම අයිතිය විතරක් නෙමේ, ඔවුන්ට සමාන විදියට අවස්ථාවත් ලැබෙන්න ඕන කියලා ඔහු කිව්වා. ඔහු සාමාන්‍ය දේශපාලඥයෙකුට වඩා මිනිස්සුන්ගේ අන්‍යෝන්‍යායත්තතාවය සෙව් කෙනෙක්, ඉන්ටඩිපෙන්ඩන්ට්. මට හිතුණ මාතෘකාව බ්ලෑගෙන් පොඩ්ඩක් ගෝඩන් බ්‍රවුන්ට ගෙන යන්න. ඒ වෙන එකක් නිසා නෙමෙයි, මේ අගමැතියන්ගේ පැටිගිරිය තුළ ඇති සමහර ලක්ෂණ ඔබට ජීවිතයට වැදගත් වේවි. බ්ලෑ තමා මා කලින් කිව්වා වගේ සුවිශාලම ජයග්‍රහණය බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයට ගෙනාවේ, ආසන 418ක්. ඒ වගේම ඔහුගේ අනුප්‍රාප්තිකයා ගෝඩන් බ්‍රවුන් තමා මේ කම්කරු පක්ෂයට සුවිශාලම අති දැවැන්තම පරාජය ගෙනාවේ. 1931 පස්සේ එදා මෙදාතුර විශාලම පරාජය තමයි ඒ. කොන්සර්වේටිව් පක්ෂයට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දෙමින් 2010 මහා මැතිවරණේ ලැබූ මේ පරාජයත් එක්කම ගෝඩන් බ්‍රවුන් කිව්වා ඔහුට වඩා සමතෙක් ලේබර් පාර්ටියට තෝරගන්න කියලා. ඒ විතරක් නෙමෙයි, ඔහු ඉල්ලා අස්සුනා අග්‍රමාති දුරෙන් 2010 මැයි 10 මේ අගමැති පුටුවට කැමරොන්ගේ සම්ප්‍රාප්තිය සිද්ධ වුණේ ඒ විදියට. හැබැයි මේ 3 ඒ කියන්නේ ටෝනි බ්ලෑ, ගෝඩන් බ්‍රවුන් වගේම ඩේවිඩ් කැමරොන් කියන්නේ අතශයින්ම උගත්, බුද්ධිමත්, විද්වත් 3 දේශපාලනයෙන් පැරදිච්ච ගෝඩන් බ්‍රවුන් විශිෂ්ටතම ආචාර්ය උපාධිය ලබා තිබුණේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයෙන්. ටෝනි බ්ලෑත් එහෙමයි. ඔහු බැරිස්ටවරයෙක්, එඩින්බරෝ ඇකඩමී කුලපතිව සිටි කෙනෙක්. ඩේවිඩ් කැමරොන් කියලත් වෙනසක් නැහැ. දර්ශනීය දේශපාලනය වගේම ආර්ථික විද්‍යාව පිළිබඳ විදග්ධ විශ්වවිද්‍යාල මහතුරෙක්. අපි කියපු ටෝනි බ්ලෑ මේ විශිෂ්ටතම ජයග්‍රහණය අරන් දීලා අවුරුදු 10 අගමැතිකම් කළා. බ්ලෑ තමයි මහා මැතිවරණ 2 නොකඩවා ජයග්‍රහණය වෙත ගෙන ගිය, අවුරුදු 4 වඩා එක පාලනයක් ගෙන ගිය එකම නායකයා. මේ සේරම විශිෂ්ටත්වයන් මේ අගමැතිවරුන් නිරූපණය කරන්නේ ඔවුන් හැමෝම උගතුන්, බුද්ධිමතුන් නිසාදයි සංසන්දනාත්මකව හිතන්න අප පෙළඹෙනවා. මොකද බ්ලෑ ජයග්‍රහණයේදී වගේම ගෝඩන් බ්‍රවුන් පරාජයේදීත් පුටුවදී අයින්වීම. මා මේ හැම විස්තරයක්ම කිව්වේ අපේ රටටත් වැදගත් වෙන නිසා ටෝනි බ්ලෑට සම්බන්ධ තවත් සිදුවීමක් කියන්න. ඊට සම්බන්ධ ඔබට කියපු සිදුවීම් 2 ඔබට මතක් කරන්නද? DS ගුණසේකර මහත්තයා සමාජ සේවා ඇමති කාලේ තමුන්ගේ කෝච්චි පාස් එක දවසක් අමතක කරලා ආවා. පරීක්ෂකවරුන්ට ඔහු හසු වුණා. මගියෝ කිව්වා, "දන්නවද මේ අපේ ඇමතිතුමා" කියලා. පරීක්ෂකවරු කිව්වා, "අපේ රාජකාරී නොකර කොහොමද අපි යන්නේ" කියලා. ඇමති එතකොට කිව්වා, "මේ වගේ සේවකයෝ තමයි අපි බලාපොරොත්තු වෙන්නේ" කියලා. ඔහු මහත්තයෙක් වගේ දඩය ගෙව්වා ඇමතිතුමා. එදා ඇමතිවරු ගියේ කෝච්චිවල. ඒ වගේම කෝච්චියෙන් ගිහිල්ලා ටිකට් නැතුව අහු වුණාම දඩ ගෙවපු උදවිය. ඒ තමන්ගේ පාස් එක අමතක වුණාට. නේරුතුමා අගමැති වෙලා ඉඳෙද්දි එතුමාගේ රිය පෙනිපෙනි දුම්රිය හරස්පාරේ පොල්ල වැටුණා. ආරක්ෂක නිලධාරීන් කිව්වා, "පේන්නේ නැද්ද කාගේ වාහනේද? කවුද ඒකේ ඉන්නේ?" කියලා. දුම්රිය සේවකයා කිව්වා, "මම කරන්නේ රාජකාරිය" කියලා. එතකොට නේරුතුමා කිව්වා, "ඔහුගේ රාජකාරියට බාධා කරන්න එපා" කියලා. පස්සේ ඔහුට ප්‍රශංසා කරලා ගරු නම්බු දුන්නා. ඒ ඉන්දියාවේ ගුණසේකර මහත්තයා හිටියේ මේ අපේම ලංකාවේ. ටෝනි බ්ලෙයා කියන්නේ මේ කියපු අය වගේම මහජන නියෝජිතයෙක්. ඔහු තමයි එංගලන්තේ එවකට අගමැති. ඔහුගේ පුතා වෙරිමතින් ඉඳලා පොලිසියට හසු වුණා මහරෑ. පස්සේ එලිදරා වුණා මේ අගමැතිතුමාගේ පුතා කියලා. ඔහුව කූඩුවේ නොදා වහාම ගෙදරට එක් කරගෙන ඇවිල්ලා බාර දුන්නා. ටෝනි බ්ලෙයා අගමැතිවරයා ඒ වෙලාවේ හිටියේ නෑ ගෙදර. ඔහු ගෙදර ආවම තමයි සිද්ධිය දැනගත්තේ. ඔහු නොපමාව පුතාව වාහනයක දාගෙන අදාළ පොලිසියට ගිහින් බාර කළ වරදට නියම දඬුවම ඔහුටත් ලබා දෙන්න කියලා. අගමැති කියලා නීතිය වෙනස් කරන්න හෝ වරප්‍රසාද ලබන්න ඔහු ගියේ නැහැ. මේකට හේතුව මේ පුද්ගලයන්ගේ තියෙන උගත්කමද, වැදගත්කමද, පසුබිමද, නීතිගරුක බවද, දියුණුවද, සුදුසුකම් ලාභී බවද, දේශපාලනයට, නැත්නම් මේ හැම දෙයක්මද? මෙහෙම සිද්ධි ඇහුවම අපේ රටේ අපිට මොනවද හිතෙන්නේ? 88-89 කාලේ අපි මරබයෙන් රහසේ අහපු ගී එකතුවක තිබුණ අමුතු දෙයක්. ආපහු ඒ ගීතය අහමුද අපි? ඒ ගීතේ නම් කියන්නේ කිසිම වරදක් නැති ඉතාමත්ම සෞසිරියෙන් පිරුණු දැහැමි රටක්. බඩගින්නක් ඇත්තෙම නැහැ. හැම තැනම තියෙන ලස්සන දේවල්. ශිල්ප ශාස්ත්‍රයට තමයි සලකන්නේ. උගත්කම් වලට තමයි හැම බොහොමනක්ම. ඔය නිකමට මැස්සෙක් මදුරුවෙක් මැරුණොත් ඇරෙන්න කිසිම ඝාතනයක් නැහැ. මේකට තමයි කියන්නේ කේතුමති නුවර කියලා.
දන් සල් දොරෙහි නැත යදියෝ, සල් පිල්වලය පුරවැසියෝ, පන්සිල් රකිති මැරවරයෝ, මේ කේතුමති නුවරයි, මේ කේතුමති නුවරයි. දන් සල් දොරෙහි නැත යදියෝ, සල් පිල්වලය පුරවැසියෝ, පන්සිල් රකිති මැරවරයෝ, මේ කේතුමති නුවරයි, මේ කේතුමති නුවරයි. නොමැත ඇසක කඳුලක්, නොවැටුනොත් රොඩු කැබැල්ලක්, දකිනු නොහැකලේ බිඳුවක්, නොමලොත් මකුණේ මදුරුවෙක්, මල දැඳුනු ගිනි දණ්ඩේ, දැල් බඳිත් මකුළු වෙඩි හඬ අසනු රිසිදනු, පුපුරවති අහෝ රතිඤ්ඤා, මැරුණත් මේ පුරේ මේ මනරම් සමේ, උපදින්ට මතු වාසනා, මැරුණත් මේ පුරේ මේ මනරම් සමේ, උපදින්ට මතු වාසනා. රද දම් හිමිති පැවති, නරපති ඇමති වඩන රුති,
රස රද දම් හිමිති පැවති, නරපති ඇමති වඩන රුති,
ස
පත වෙත පතන මෙත සදදීමේ හේතුම තීනුවරයි මේකේ තුම තීනුවරයි රැකෙයි අකුරට නීතිය දෙයක් වේ නම් යම් සුදුසාටම අයිති වී ඇත නැත අක්‍රමිකතා වැඩේ සුහදතා සුන්දරතා සුවතා අහෝ සැපයි සැපයි මේ පුර විසුම නම් මැරුණත් මේ පුරේ මේ මනරම් සමේ උපදින්ට මතු වාසනා මැරුණත් මේ පුරේ මේ මනරම් සමේ උපදින්ට මතු වාසනා කියමින් නිබඳගි බියුරු දකිමින් නවට රූසොඳුරු
කියමින් නිබඳගි බියුරු දකිමින් නවට රූසොඳුරු
සතුටින් රඟති මේ නුවරු මේ කේතුම තීනුවරයි මේ කේතුම නැත මුදලේ වටිනාකම් බුහුමන් කරත් ශිල්ප ශාස්ත්‍රයටම නැත පෞල්වාද පිල්බේද කුලවාද දෑවාද නැත බදුබර පෞල්බර ජීවන මැරුණත් මේ පුරේ මේ මනරම් සමේ උපදින්ට මතු වාසනා මැරුණත් මේ පුරේ මේ මනරම් සමේ උපදින්ට මතු වාසනා දන්සල් දොරෙහි නැත යදියෝ සල් පිල්වලය පුරවැසියෝ පන්සිල් රකිති මැරවරයෝ
මීට කාලකට ඉස්සර යටගියාවේ යටගෙතන් කෘතියේ වාරි තාක්ෂණයේ මහා ප්‍රාතිහාර්ය කියන පරිච්ඡේද ඇතැම් කොටසක් කියවපු වෙලාවේ පුදුමාකාර ප්‍රතිචාරයක් ලැබුණා. ඒ සා පිපාසාව පිළිබඳව දිගින් දිගටම මෙවන් ලිපි කොටස් රෑයිරපාන කියවන ලෙස විශාල ඉල්ලීම් ලැබුණා. ඉඳහිට සුළු වශයෙන් ඒ යුතුකම කෙරුණත් වාරිතාක්ෂණයේ මහා ප්‍රාතිහාර්ය කියන ලිපියේ අගකොටස තිබුණු වැදගත් කරුණු ඔබට කියන්නට මට සිද්ධ වුණේ නැහැ. බණ්ඩාර මහතා පැරණි රජකාලේ සිට මෑත යුගයට ඇවිත් තිබුණා. එදා මුලපිරුම ඔබට සිහිපත් කරලා දෙන්නද කෙටියෙන්. පරාක්‍රම සමුද්‍රයේහි පැරණි බැම්මෙහි පස් ගණයාර මිලියන 4,000,000 අඩංගු බව ගණන් බලා ඇත. මිනිසුන් දහසක් දෙනා පැය 24ම නොකඩවා දිනපතාම වැඩ කළත් මෙම පස් ප්‍රමාණය දැමීමට අවුරුදු 12ක් ගතවන බවද නිවැරදිව ගණන් බලා ඇත. එය තවත් විදියකට කිවහොත් දවසකට පැය 8 බැගින් මිනිසුන් දහසක් දිනපතාම වැඩ කළහොත් අවුරුදු 36ක්ම එම කාර්ය සඳහා ගත වේ. මනාසේ කපා උපදමා එකකට එකක් හොඳින් වැද්දෙනසේ සකස්කොට තැනූ එකක් ටොන් කිහිපයක් බර ගල් එකින් එක මහත් පරිශ්‍රමයකින් යුතුව තට්ටු ගණනාවක් එක දිගට බැම්මෙහි යොදා ඇත. ජලකඳෙහි පීඩනයෙන් බැම්මට වන හානි වැළැක්වීමට ක්‍රමානුකූලව හා විද්‍යානුකූලව යොදන ලද රැළපනාවද ඒ සඳහාම සකස් කළ විශාල ගල්කුට්ටිවලින් තනා ඇත. මේ විදියට යන ලිපියේ මේ විස්මයජනක අදහාගත නොහැකි වික්‍රමයේ පිළිබඳ ලිපිය දිගටම සාකච්ඡා වෙලා තිබුණා. සාමූහික වගකීම, දැඩි ශික්ෂණය, මනාකොට හික්මවන ලද ඉවසීමේ ශක්තිය, පුදුමාකාර කැපවීමේ ගුණය, පොතේ දැනුමට වඩා ව්‍යවහාර ඥාණයෙන් ලබාගත් දැනුම আদি මේ සියලු ගුණාංගයන්ම අපේ මුතුන් මිත්තන්ට මේ විස්මිත නිර්මාණයන් හිදී උපකාරී විය. අප උගත යුතු පාඩම එයයි. අපේ අනාගත පරපුරට උගන්විය යුතු පාඩමද එයයි. රට සංවර්ධනය කිරීමට සිටීමට පෙර අවධානය යොමු කළ යුත්තේ ආකල්ප සංවර්ධනයටයි. අපේ අධ්‍යාපන ක්‍රමය මගින් ඒ දේ නිසිසේ සිදු වී නැත. ආනයනික දේශපාලන න්‍යාය ධර්ම අපේ පැරණි උරුමයන් දෙස අවඥාවෙන් බැලීමට පුරුදු කොට ඇත. අධ්‍යාපනයේ ඉතිහාසය ඈත් කිරීම නිසා මේ දේ සිදුවී ඇතැයි ඇතැම්හු කියති. එය එකම හේතුව නොවේ. ඉතිහාසයේ උවද උගත යුත්තේ විචාර බුද්ධියෙන් යුතුය. අපේ මුතුන් මිත්තන් සතුව තිබුණු ආකල්ප නැවත මේ රටේ රෝපණය කළ හැකියයි මම නොසිතමි. මෙම සංස්කෘතික මුල් අප විසින් සිඳබිඳ දමා ඇති බැවිනි. ධනය හා බලය හමුවේ නීතිය පවා අසරණ වීමට තරම් සමාජ ව්‍යුහය පිරිහි ඇති යුගයක ඉහතකි ආකල්ප ගැන සිතීම පවා විහිළුවකි. පැරණි සිංහලයන් පිළිබඳ සැබෑ ඇගයුමක් කළ ශ්‍රේෂ්ඨ විද්වත්හු දෙදෙනෙක් මෑත යුගයේ අපරටේ විසූහ. එහෙත් ඔවුන් සිංහලයන් නොවේ. ඒ දෙදෙනා නම් ආර්.එල්. බ්‍රෝහිය සහ ඇන්ඩ්‍රස් නෙල්ය. හෙන්රි පාකර්ද තවත් එවැන්නෙකි. පැරණි සිංහලයන්ගේ වාරිතාක්ෂණයේ මහා විස්කම් පිළිබඳ විශිෂ්ට පර්යේෂණයක් කළ බ්‍රෝහිය නූතන වාරි කර්මාන්ත ඉංජිනේරුවන් පැරණි සිංහල ඉංජිනේරුවන්ට නමස්කාර කළ යුතුයයි පැවසීය. නූතන ඉංජිනේරුවන් පැරණි සිංහලයාගේ වැව් වෙනස් කිරීමට තබා ඒවාට අත ගැසීමට පවා නොයා යුතුයයි හෙන්රි පාකර් පැවසීය. ඉපැරණි නටබුන් අතර ඇති විශිෂ්ට හා සියුම් කලා නිර්මාණ දෙස බැලූ ඇන්ඩ්‍රස් නෙල් මෙම නිර්මාණ කියාපාන්නේ මෙවැනි නිර්මාණ කිරීමට සමත් කලාකරුවන් එදා සිටි බව පමණක් නොව එවැනි නිර්මාණ අගය කිරීමට රසවිඳීමට සමත් ජනතාවක්ද සිටි බව යැයි පැවසීය. බණ්ඩාර මහතා පැරණි රජයුගෙන් මෑත යුගයට ඇවිත් තිබුණේ මෙහෙමයි. කෘෂිකර්මය මත පදනම් වූ පැරණි ජීවන රටාව නැවත පණගැන්වීමට වෑයම් කළ කෙනෙකි F.R. සේනානායක. එහෙත් අවාසනාවකට ඔහු අකාලේ මිය ගියේය. ඔහුගේ සොහොයුරු D.S. සේනානායක කෘෂිකර්ම ඇමතිවරයා වූ පසු සිය වැඩිමහල් සොහොයුරාගේ සිහිනය සැබෑ කරන්නට සෑම උත්සාහයක්ම ගත්තේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ගොවි ජනපද ව්‍යාපාර ඇතිවිය. ගල්ලොය ව්‍යාපාරය ජනිත කරමින් සේනානායක සමුද්‍රයේ ඉදිවිනි. තම ව්‍යාපාරයේ සාර්ථකත්වය බැලීමට යන ගමනේදී ඔහුට ඇස ගැටුණු මුල්ම ගොයම්කොළ කැටිය කරා දිවගිය D.S. සේනානායක එම ගොයම්කොළ කැටිය බදාගෙන හඬන්නට විය. කෙසේ වුවත් ඉංග්‍රීසින් විසින් මරා දමන ලද පැරණි සිංහල චින්තනය නැවත පණගැන්වීමට නම් කිසිවෙකුටත් නොහැකි විය. ගොවියා නිවට නියාලු දිලින්දකු බවට පත්විය. අපේ පැරණි වැව් අපට කියා දෙන පාඩම් රසක් ඇත. එවකට ලෝකයේ වෙනත් කිසිම ශිෂ්ටාචාරයක් විසින් සොයා නොගන්නා ලද විශිෂ්ට වාරි ඉංජිනේරු ශිල්පයක් අපේ මුතුන් මිත්තන් විසින් සොයාගෙන තිබුණ බව මේ වැව් අපට කියාපායි. වැව ආරක්ෂා කිරීමට හා නඩත්තු කිරීමට එම ප්‍රදේශවාසීන් විසින්ම යොදාගන්නා ලද ක්‍රමවත් සංවිධාන ක්‍රමයක් තිබීමද නූතනයන්ට වැදගත් ආදර්ශයකි. වැවේ මත්ස්‍ය සම්පත නෙලීම සඳහාද වෙනමම නීති පද්ධතියක් විය. වැවට සම්බන්ධ ධීවර කටයුතු වෙනුවෙන් වෙනමම දෙපාර්තමේන්තුවක් විය. එහි නිලධාරීහුද ගම්වාසීහුම වූහ. වැවේ අයිතිකරුවෝද ඔවුහුම වූහ. වැවේ වැවී තිබුණු නෙළුම් ඕලු මානෙල් ආදී ශාකවලින් කාර්යන් කිහිපයක් ඉටු විය. වැව් ජලය අධිකව වාෂ්පීකරණය වීමෙන් වැළැක්වීම, වැවට සුන්දරත්වයක් එකතු කිරීම, එදා සියල්ලන්ටම එදිනෙදා ජීවිතයේදී නැතිවම බැරි දෙයක් වූ මල් සැපයීම, වැව්දියට එකතු වන විෂ සහිත ද්‍රව්‍ය එම ශාක මගින් උරාගෙන ජලය පිරිසිදු කිරීම, නෙළුම් අල ඕලු හාල් ආදී ආහාර ද්‍රව්‍ය සැපයීම, මානෙල් අල ආදී ඖෂධ ලබා දීම එකී කාර්යන්ගෙන් කිහිපයකි. වැව අසල විශාල ගස් වැවීමෙන් හා වැව් ඉහත්තාවේ ආරක්ෂිත කැලෑවක් තබා ගැනීමෙන් ප්‍රධාන කාර්යන් තුනක් ඉටුවිය. ජලය වාෂ්පීකරණය අඩු කිරීම, වැවට ජලය ලබා දෙන ජල උල්පත් ආරක්ෂා කිරීම, වැවට රොන්මඩ සේදී එම වැළැක්වීම මේ කාර්යන් තුනයි. අද අපේ සෑම වැවක්ම විශාල රොන්මඩ තට්ටුවලින් ගොඩවෙමින් පවතී. හේතුව ඉවක් බවක් නැතිව කෙරෙන වන විනාශයයි. එමෙන්ම වැවාවට ප්‍රදේශවල විශාල ගොඩනැගිලි ඉදි කෙරෙමින් වැව්වැම්මේ ආරක්ෂාවට පවා තර්ජනයක් වනසේ. සිදුවන මිනිස් ක්‍රියාකාරකම්ය එපමණක් නොව දීර්ඝ කාලයක් තිස්සේ කුඹුරුවලට යොදන ලද කෘෂි රසායනික ද්‍රව්‍ය නිසා වැව්දිය භයානකසේ දූෂිත වී ඇත. රොන්මඩ තට්ටු සමග බැර ලෝහ වර්ග විශේෂයෙන්ම කැඩ්මියම් සහ ඊයම් මිශ්‍ර වී ඇත. මේවා මසුන්ගේ ශරීරගත වී ඇත. නෙළුම් අල ආදී ශාක කොටස්වලද තැන්පත් වී ඇත. මා මේ කරුණු ලියන අවස්ථාව වන විට වැව්බැඳි රටේ ජනතාවගෙන් 23%කට පමණ වකුගඩු රෝග වැළඳී ඇති බව අසන්නට ලැබුණි. මෙයට හේතුව වැව් ජලය පරිභෝජනය හා වැව් ආහාරය යන්න තහවුරු වී ඇති බවක්ද අසන්නට ලැබුණි. මේ සත්‍යයක් නම් කෙතරම් වියදමක් ගියත් වහාම ඊට පිළියම් කළ යුතුය. මෙසේ රෝගීන් වන්නේ රටට බත සපයන අපේ ගොබි ජනතාවයි. අපේ වැව් ජාතිය ජීවයයි. අතීතයේදී අපේ ජාතිය වනසන්නට සිතූ සෑම සතුරෙකුම කළේ අපේ වැව් විනාශ කිරීමයි. වැව් විනාශ වීම ජාතියේ විනාශයයි. යටගියාවේ යටගිය තැන් ප්‍රථම මුද්‍රණය 2007, දෙවැනි මුද්‍රණය 2011. මීට වසර 40කට පමණ පෙර මේ තත්ත්වය විනාඩි 3කදී සාකච්ඡා කරලා තිබුණා. තමන්ට පුළුවන් විදියට අද සැඟවී ඇති ඉතාමත්ම ව්‍යක්ත රචනා කළ ගීපද රචකයෙක්. ඔහු ජයරත්න ගමගේ විසාකාතුම පැමිණි විලාසෙන් නීලා වික්‍රමසිංහගේ සූසට බරණින් සුනිල් එදිරිසිංහයන්ගේ කඳුළු දෙන්න මට හඬන්න වැනි ගීත ලියූ ජයරත්න ගමගේගේ මේ වැව් පිළිබඳ ගීතය ඔබට අද කදිම නිදසුනක් සපයනව ඇති බණ්ඩාර මහතා. අතීත වැවෙන් මෑත අතීතයේ විනාශයට ආපු නිසා දශක 4කට පෙර TM ජයරත්න වැවට එහා ගිය සුන්දරත්වය විස්තර කළ අපූර්ව මේ.
වැව් ඉස්මත්තේ දාගැබ සැදිලා දාගැබ ඉහලින් රන් දිරු පිපිලා වැව් පාමුල රන් දහදිය වැහැලා නෙතේමට නිල් කෙත්ඳින් නැගිලා අධිපති ගොවිකම් කරුවන් උදෙසා පබන්දින යශෝ ගීතයයි වැව් පිස්මතේ දාගැබ සැදිලා දාගැබ ඉහලින් රන් දිරු පිපිලා වැව් පාමුල රන් දහදිය වැහැලා නෙතේ හිමට නිල් කෙත්ඳින් නැගිලා නොරාට බසින් නැගි පිළුණු දුගඳ මැඩ සුවඳැල් සුවඳයි සුළඟ ගෙනෙන්නේ පහන් පිටින් හද කැටපත් පවුරේ උපන් සියක් කවු ගීලිය වෙන්නේ වැව් කිස්මතේ දාගැබ සැදිලා දාගැබ ඉහලින් රන් දිරු පිපිලා වැව් පාමුල රන් දහදිය වැහැලා නෙතේ හිමට නිල් කෙත්ඳින් නැගිලා